පිංගුතුනි බුදුරජාණන් සගත් නුවර විසාකා උපාසිකාව හදපු පූර්වාරාමේ වැඩ කරන කාලෙදී
ගණක
මොග්ගල්ලාන කියලා බ්‍රාහ්මණේ ඉන්නවා. ගණක මොග්ගල්ලාන කියලා බ්‍රාහ්මණේ, මේ බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේ ළඟට ඇවිල්ලා භාග්‍යවතුන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා. මෙයාට ගණක මොග්ගල්ලාන කියලා කියන්නේ මොකද්ද? ගණක කියන්නේ මේ ගණන් ගණන ගණිත ගුරුවරේ. දැන් අපි කියන්නේ ගණකාධිකාරී කියලා. ඒ වගේ ගණක මොග්ගල්ලාන කියන්නේ මොග්ගල්ලාන බ්‍රාහ්මණයා ගණන් උගන්වන නිසා අපි ගණන් සර් කියලා කියන්නේ. ඒ වගේ ගණක මොග්ගල්ලාන කියලා හඳුන්වනවා. ඉතින් මේ ගණක මොග්ගල්ලාන ගණන් උගන්වන මොග්ගල්ලාන කියන බමුණ භාග්‍යවතුන් වහන්සේ ළඟට ඇවිල්ලා වන්දනා කරලා ඉඳගෙන ප්‍රශ්නයක් අහනවා. භාග්‍යවතුන් වහන්ස, මේ මිගාරමාතු ප්‍රාසාදයේ තියෙනවා අනුපූර්ව ක්‍රියාවක්, අනුපූර්ව ශික්ෂාවක්, ප්‍රතිපදාවක්, අනුපූර්ව ශික්ෂාවක්. කොහොමද මේ පස්චිම අන්තිම පඩිපෙළ දක්වා මේ පඩිපෙළ ඊගාවට, ඊගාව පඩිපෙළ, ඊගාව පඩිපෙළ කියලා මේ අනුක්‍රමයෙන් තමයි මේක ටික 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 නැගගෙන යන්න තියෙන එක පාටම නැගේ උසට නැහැ. ඒ වගේම බ්‍රාහ්මණයන්ගේ අජ්ජාන නැමැති වේද ඉගැන්වීමේ අනුපූර්ව ක්‍රියාවක්, අනුපූර්ව ප්‍රතිපදාවක්, අනුපූර්ව ශික්ෂාවක් තියෙනවා. ඒ වගේම දුනු ශිල්පය උගන්වන දුනුආයන්ගේ ඒක උගන්වන්න ගියාම අනුපූර්ව ක්‍රියාවක්, අනුපූර්ව ප්‍රතිපදාවක්, අනුපූර්ව ශික්ෂාවක් තියෙනවා. භාග්‍යවතුන් වහන්සේ අපගේද ගණන් උගන්වන ශාස්ත්‍රයේදී අනුපූර්ව ක්‍රියාවක්, අනුපූර්ව ප්‍රතිපදාවක්, ශික්ෂාවක් තියෙනවා. අපිට ගණන් උගන්වන ශිෂ්‍යෙක් ලැබුණාම 1 2 3 4 5 6 7 8 9 10 11 කියලා උගන්වනවා. මෙහෙම 100ට උගන්වනවා. ඊට වඩා බොහෝ වැඩියෙනුත් අපි උගන්වනවා. මෙහෙම 1 2 3 4 කියලා අනුපූර්වෙන් එකින් එකට නඹුරෙච්ච ක්‍රමයක් පනවනවා. භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයත් අනුපූර්ව ක්‍රියාවක්, අනුපූර්ව ප්‍රතිපදාවක්, අනුපූර්ව ශික්ෂාවක් පනවන්න පුළුවන්ද කියලා භාග්‍යවතුන් වහන්සේ පනවනවා. බ්‍රාහ්මණ, මගේ ශාසනයේ අනුපූර්ව ක්‍රියාවක්, අනුපූර්ව ප්‍රතිපදාවක්, අනුපූර්ව ශික්ෂාවක් පනවන්න පුළුවන් කියලා. බ්‍රාහ්මණ යම්සේ අස්සයන් දමනය කරන ආචාර්යවරයෙකුට අස්සයෙක් ලැබුණාම මුලින්ම මුඛවාඩමක් දාලා මතුමතුයේ තේ අස්සය හික්මනවා වගේ පුරුෂ ධම්ම සාරතියු මට හික්මීමට පුරුෂයෙක් ලැබුණාම මම මුලින්ම එයාව මෙහෙම හික්මනවා. මහන නුඹ ප්‍රාතිමොක්ෂ සංග්‍රහශීලයෙන් සංවරව ආචාර ගෝචරයන්ගෙන් යුක්තව ස්වල්ප මාතෘ වරදට බය දක්වමින් ශික්ෂාවන් දැඩිවගෙන හික්මෙන්න කියලා මුලින්ම මම ශික්ෂාවේ සීලේ හික්මවනවා, ප්‍රාතිමොක්ෂ සංවරේ හික්මවනවා. ඊට පස්සේ දෙවනුවට ඒ විදිහට ශික්ෂිත වුණාම මම ඉන්ද්‍රිය සංවරයේ පිහිටවනවා, ඉන්ද්‍රිය සංවරයේ හික්මවනවා. දැන් ඉන්ද්‍රිය සංවරයෙන් යුක්තයි කියලා ඒකේ හික්මෙනවා කියලා තේරුණාම මම ඒ භික්ෂුවට කියනවා, මහාන එන්න, දැන් ඔබ භෝජනේ පමණ දැනගන්නවා කමින් හික්මෙන්න, භෝජනේ පමණ දැනගන්න කියනවා. භෝජනේ පමණ දැනගන්නා බවට පත් වුණාම මහාන එන්න, දැන් නිදි දුරු කිරීමෙන් යුක්ත වෙන්න කියලා හික්මනවා. නිදි දුරු කිරීමෙන් යුක්ත වුණාම මම එයාට පනවනවා දැන් ඔබ සති සම්පජන්යෙන් යුක්ත වෙන්න කියලා. සති සම්පජන්යෙන් යුක්ත වුණාම එයාට ඊට පස්සේ පනවනවා දැන් ඔබ අරණ්‍යයකට හෝ වෘක්ෂ මූලයකට හෝ සොහනකට හෝ පිදුරු භික්ෂකට හෝ ගල් ගුහාවකට යන්න ගිහිල්ලා ආවර්ණීය ධර්මයන්ගෙන් හිත පිරිසුදු කරන්න කියලා. ඔහු බහු කාලෙදී ඒ විදිහට කළා. නීවරණ ධර්ම දුරු කළා. ප්‍රථම ද්විතීය තෘතීය චතුර්ථ ධ්‍යාන ලබාගෙන මේ ආස්ව ධර්මයන් ක්ෂය කරගන්නවා. මේ විදිහට අනුපූර්ව ප්‍රතිපදාවක් අනුපූර්ව ශික්ෂාවක් මට පනවන්නට අනුපූර්ව ක්‍රියාවක් ප්‍රතිපදාවක් ශික්ෂාවක් පනවන්නට පුළුවන් කියලා තථාගතයන් වහන්සේ පෙන්වුවා. පින්වතුනි මෙන්න මේ නිවන් දකින්න ක්‍රමයක් තථාගතයන් වහන්සේ පෙන්වුවා නම් ඒ ටික අනිවාර්යයෙන්ම සසර දුක නිවන්න නිවා ගන්න අවශ්‍ය හැම කෙනෙකුටම පිළිපදින්න වෙනවා. ඒ ටික අවශ්‍යයෙන්ම කරන්න වෙනවා. ඒ නිසා භාවනාව කියලා පැයක දෙකක ඉඳගෙන ඉන්න එකක් මේ ශාසනය පෙන්වලා නැහැ. පින්වතුන් එහෙම ඉඳගෙන භාවනා කළත් කමන්නේ. නමුත් නැගිට්ට කියලා දහමින් අයින් වෙච්ච භාවනාවෙන් අවින් වෙච්ච කෙනෙක් වෙන්න බෑ. එයා ඉඳගෙන හිටියත් හිටගෙන හිටියත් නිදාගත්තත් අවිද්‍යත් නිවනට මෙහෙයූ සිත් ඇතුව වාසය කරන කෙනෙක් වාසය කරන කෙනෙක් වෙනවා කියන කාරණාව මතයි මේ නිවන් දකින්නවා කියන කාරණාව ඉක්මනට වෙනවද නැද්ද කියන කාරණාව තියෙන්නේ. ඉතින් බුදුදහමේ ඇස් දෙක වහගෙන එක තැනක ඉඳගෙන ඉන්නවාම කියන කාරණාවක් වෙන්නලත් නැහැ. හොඳයි, අපි මේ ටික පිළිවෙලින් ටිකක් සම්මර්ෂණය කළ බලමු. බුදුරජාණන් වහන්සේ මුලින්ම පෙන්වුවා මොකද්ද? ප්‍රාතිමොක්ෂ සංවර සීලයෙන් සංවර වෙන්න කියලා. මොකද්ද ප්‍රාතිමොක්ෂ සංවර සීලය කියලා කියන්නේ? නිවනට පමුණුවන සීලය. පින්වතුනි, පින්වතුන් සමාදන් වෙන පංච සීලය, ආජීවෂ්ටමක සීලය, උපෝසත අෂ්ටාංග සීලය, සාමණේර ස්වාමීන් වහන්සේලාගේ සාමණේර සීලය, උපසම්පද ස්වාමීන් වහන්සේලාගේ උපසම්පද සීලය කියන මෙන්න මේ සීලය අයිති ප්‍රාතිමෝක්ෂ සංවර සීලයට. ඊට පස්සේ ඒ සීල්පද ටික කැඩෙන්නේ නැතුව රැකගන්නටත් ඕනේ. ඕවට කියනවා විරති සීල කියලා. නොකරන ඒවානේ. එතකොට තව ආචාර ගෝචරයන්ගේ යුක්තව, ඒ කියන්නේ අනාචාර අගෝචරය අතහැරලා නිවන් දකින කෙනෙක් හැටියට සසර දුක්ගෙන නිවා ගන්න උත්සාහවත් වෙන කෙනෙක් හැටියට සසර පරතරක් දකින්න කටයුතු කරන කෙනෙක් හැටියට කළ යුතු නොකළ යුතු ටිකකුත් තියෙනවා. ආචාර ගෝචර කියලා, අනාචාර අගෝචර කියලා නොකට යුතු ටිකකුත් තියෙනවා. දැහැමි පුද්ගලයෙක් හැටියට අපි කියමු භික්ෂුන් වහන්සේලාට නම් අනාචාරයි කියලා කියන්නේ නොහැසිරිය යුතුයි, අවේලාවේ ගම් වැදීම සුරා සැඟල් වලට ඒ වගේම නොහොබිනා ස්ථාන වලට යෑම නැටුම් ගැයුම් තියෙන ශාලා වලට යෑම යම් ස්ථානයකට යනකොට රාග දේශ මොහ ඇති වෙනවා නම් යම් කෙනෙක් ඇසුරු කරනකොට රාග දේශ මොහ ඇති වෙනවා නම් එබඳු අය එබඳු තැන් අයින් කළ යුතුයි ඒවා අගෝචර ධර්ම අගෝචර ධර්ම ගෝචර ධර්ම තමයි මොනවද යම් තැනක් ඇසුරු කරනකොට තමන්ගේ රාග දේශ මොහ දුරු වෙනවා නම් කුසල ධර්මිය වැඩෙනවා නම් අකුසල ධර්මිය පිරිහෙනවා නම් අන්න එබඳු තැන් එබඳු අය එබඳු පිරිස් ඇසුරු කළ යුතුයි එතකොට ඒව ගෝචරය එතකොට ආචාර ගෝචරයෙන් යුක්ත වෙන්න ඕනේ ඊට පස්සේ ඒ විතරක් නෙමේ ස්වල්ප මාත්‍රු වර්ධට බය දක්මින් ශික්ෂාවන් දැඩිවගෙන හික්මෙන්න ඕනේ ස්වල්ප මාත්‍ර වර්ධට බය දකිනවා කියලා කියන්නේ මේ සිල්පද ටික කැඩීම තබා ඒ ටික කැඩෙන විදිහ සිත් උපද්දවන්නත් බයයි යා හොරකම් කරන්නේ නැහැ හොරකම් නොකිරීම පැත්තකින් තැබේවා හොරකම් කරනවා කියන සිල්පදේ කැඩෙන විදිහේ සිත් උපද්දවන්නත් බයයි ඒකට තමයි අනුමාත්‍ර වර්ධට බය දකින්න කියලා කියන්නේ අනුමාත්‍ර වර්ධ කියලා කියන්නේ වැරද්ද කයින් වචනෙන් කිරීම තබා ඒක කරන්න සිත් උපද්දවන්නත් බයයි ඒ විදිහට ශික්ෂාවන්ට ආදරය ගෞරවය ඇතුව පන්සිල් නම් පන්සිල් ටිකේ අටසිල් රකින්න දවස නම් අටසිල් රකින්න ටිකේ හික්මෙන්නට ඕනේ. ඔන්න පළවෙනි කාරණාව ප්‍රාතිමෝක්ෂ සංවර සීලයේ තියෙන්නට ඕනේ. මේ භවනා ගැන තමයි නිවන් මඟ ගැන ආර්ය අෂ්ටාංග මාර්ගය ගැන තමයි කියන්නේ. එතකොට දෙක ඉන්ද්‍රිය සංවර සීලෙන් සංවර වෙන්නට ඕනේ. එතකොට ඉන්ද්‍රිය සංවර සීලෙන් සංවර වෙනවා කියලා කියන්නේ මොකක්ද? ඇහැ දෙකට බෙදා ගන්න වෙනවා. සේවනයේ කටයුතු සහ නොකටයුතු. ඇහින් යම් රූපයක් බලනකොට ලෝභ, ද්වේෂ, ලාමක, අකුසල ධර්මයේ උපදී නම් ඉබඳු රූප පුන පුන බලන්න යන්නේ නැහැ. යම් රූපයක් බලනකොට ලෝභ දේශ මොහකින අකුසල ධර්මයේ දුරු වෙයි නම් අලෝභ අද්වේෂ මොහකින කුසල ධර්මයේ උපදී නම් එබඳු රූප බලනවා කියලා ඇහැ දෙකට බෙදා ගන්නට ඕනේ. අහන ශබ්ද කනට අහන ශබ්දය ගත්තාම ඒකත් දෙකට බෙදා ගන්නට ඕනේ. ඒ වගේම ගන්ධ රස ස්පර්ශ මනසට දැනෙන සිතුවිලි මේ ඔක්කොම දෙකට බෙදා ගන්නවා. යම් යම් අරමුණක් ඇසුරු කරනකොට ලෝභ දේශ ලාමක අකුසල ධර්මියෝ උපදීන වැඩෙනං එබඳු අරමුණු ගන්නේ නැ අයින් කරනවා මේ ඉන්ද්‍රිය සංවර කරගන්නවා කියලා. යම් අරමුණක් මෙනෙහි කරනකොට අලෝභ දේශ අමෝහ කුසල ධර්ම උපදීන වැඩෙනං එබඳු අරමුණු ගන්නවා මෙනෙහි කරනවා ඇසුරු කරනවා කියලා ආයතන ටික දෙකට බෙදාගෙන මේ ආයතන ටික වහ ගන්න ඕනේ. මේ ආයතන ටික සංවර කර ගන්න ඕනේ. එතකොට ඒක එයාගේ ඉන්ද්‍රිය සංවර සීලය. පළවෙනි ප්‍රාතිමෝක්ෂ සංවර සීලය, දෙවෙනි ඉන්ද්‍රිය සංවර සීලය. තුන්වෙනි එක භෝජනේ පමන ගන්නා කම. භෝජනේ පමන දැන ගන්නට ඕනේ. අද ගොඩාක් අපිට වෙන්නේ භෝජනේ පමණ දන්නේ නැන්නේ. ඒ කිව්වේ අපි අද ආහාර පාන රසයත් එක්ක පටලගෙන රසය ආහාරයත් එක්ක පටලගෙන තියෙන්නේ. පින්වතුනි කන බොන ආහාර පාන මේ ශරීරයේ වර්ධනය වෙන ආහාරයේ රස නැහැ. රසට ආහාර නැහැ. හොඳට ඒක තේරුම් ගන්න ඕනේ. ආහාරේ රසයි තිනේ, රසේ ආහාර නැහැ. ඔය දෙක වෙන් කරගත්තාම ඕගලන්ට ශික්ෂාවට ගොඩක් පහසුයි. ආහාර ගන්නකොට මේ ආහාරය ගන්නේ ඇඟ පැහැපත් කරගන්න, ඇඟ තර කර ගැනීම පිණිස, ලස්සන වෙන්න, අලංකාර වෙන්න, ශක්තිය වර්ධනය වෙන්න කියන අදහසින් ආහාර ගන්න එපා. මේ කය යපව ගන්න, කය ජීවත් කරගන්න, මේ දුක් සහගත සසනෙන් ඈතර වෙන්න, මේ බ්‍රහ්මචර්යය හැසිරීමට උපකාර පිණිසයි කියන අදහසින් පුත්‍ර මාංශ සංඥාවෙන් ඒකේ කතාව ඔගලන්ට අහගන්න පුළුවන්, අහලා ඇති. පුත්‍ර මාංශ සංඥාවෙන් අර කාන්තාරේගේ යුවලක් තමන්ගේ මල දරුවගේ මස් ආහාරයට අරගන්නමින් කාන්තාරෙන් ඈතර වුණා. සතුටින් ප්‍රියෙන් මනාපෙන් ආහාර ගත්තේ නැහැ. කාන්තාරෙන් ඈතර වීම සඳහාම පමණයි ආහාරය ගත්තේ, නැත්තම් කන්නේත් නැහැ. ඒ වගේ ප්‍රියෙන් මනාපෙන් මේ කනබුන ආහාරය ගන්නව නෙවෙයි, මේ සංසාර කාන්තාරෙන් ඈතර වීම සඳහාමයි කියන අදහසින් ආහාර ගන්න. ඕක පහසුයි. ආහාරයේ තේරුම් දැනගත්තාම, පමණ දැනගත්තාම ඒ කිව්වේ. එතකොට ඕගොල්ලෝ පින්වතුන් රස බලන රසයට ගිජුවලා ආහාර ගන්න නැති වෙනවා. මොකද පින්වතුනි ඇත්තටම ආහාරය කියලා කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියලා අෂ්ටමක රූප කලාපයන්ගේ ඕජා කියන රූප කලාප ගුණයයි ආහාරය වෙන්නේ. ආහාර ඕජාව කියලා කියන්නේ. එතකොට ඒකෙන් තමයි අපේ ශරීරය හැදෙන්නේ. ඒක තුල රස නැහැ. අපි නිකමට කියමු, කටේ තුවාලයක් හරි අමාරුවක් හැදිලා කට අරින්න බැරි කෙනෙකුට ඔගොල්ලෝ දැකලා ඇති, මේ උගුරෙන් උගුර හරියෙන් හිල් කරලා බටයක් දාලා ඔය සිලින්ජර් මගින් ආහාර පාන දියර එහෙම දෙනවා දැකලා තියෙනවනේ. රස දැනෙනවද ඒගොල්ලන්ට? නමු ජීවත් වෙන්නේ නැද්ද? ආහාරය ලැබෙනව නේද? ඉතින් ආහාරයේ රසයට සම්බන්ධ නම්, රසයේ ආහාරයට සම්බන්ධ නම් ඒ ආහාරයේ රසය ඒගොල්ලන්ට දැනෙන්න එපා. ආ රසය නොදැනුණාට ආහාරය වැඩේ වෙන්නේ නැද්ද? දෙනවා. නමුත් දිවට රසයක් දැනෙනකොට ජීව ස්පර්ශය නිසා රසය දැනිලා එවලම නිරුද්ධ වෙලා ඉවරයි. එතනින් එහාට ගියාට පස්සේ තිත්ත වේවා, ඇඹුල් වේවා, ලුණු රස වේවා, රසයේ ප්‍රශ්නයක් නැහැ ආහාරයටනේ. උගුරෙන් පාත්‍රයට දිවට දැනෙන ටික විතරමයි රස. ඒ කිව්වේ රස කියන එක ආහාරයට අයිති කොටසක් නෙවෙයි. ආහාරය කියන එක රසට අයිති කොටසක් නෙවෙයි. රසය කියන එක ජීව ස්පර්ශ නිසා හටගෙන නිරුද්ධ වෙන ධර්මතාවයක් විතරයි. ආහාරය කියන එක මේ ශරීරයේ හැම කොටසක්ම කොටසකටම වැය වෙලා ශරීරයේ හැදෙන්න උදව් වෙලා තියෙන කොටසට තමයි ඕජාසාරයට තමයි ආහාරය කියලා කියන්නේ, කබලින්ක ආහාරය කියලා කියන්නේ. එතකොට අපි කන්න කෑම රසට කන්න කන්න ඒ වෙලාවට රසය ඇති වෙලා නැති වෙනවා. නමුත් මේ රූප කලාප එන්නෙන්ද තර වෙලා මේ ශරීරයේ අනවශ්‍ය විදිහට ආහාරය වැඩි වෙලා වර්ධනය වෙන එක විතරයි වෙන්නේ. හරියට මේ මාළුවෙක් ඇමකට අහු වුණා වගේ තමයි. දිවට යන්තම් කන වෙලාවේ විතරයි රසය දැනෙන්නේ, ගියාට පස්සේ බිලිකොක්ක පැටලෙනවා වගේ. ඉතින් ඒ වගේ අපි රසය කියන තැනින් බලලායි ආහාර ගන්න. අන්තිමට ඒක රසයට ගිජුලා ආහාර ගත්තාම ඇඟ ඇතුළට ගියාම එක එක જાති කෑම කාලා එක එක විදිහට ලෙඩ 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 හැදෙනවා අපිට. අපි භෝජනේ පමණ දැනගත්තාම ආහාරයේ රසය බලන්නේ, රසය අදාළ නැහැ ඒකට. ලුණු අඩුද, ලුණු වැඩිද, ලුණු නැතිද, තිත්තද කියලා අපිට තාම හැමෝටම අමාරු ඇති. නමුත් කවදා හරි දවසක අපි මේ මට්ටමට හික්මෙන්න වෙනවා. ඒකයි භෝජනේ පමණ දැනගන්නවා කියනකොට ඒ මට්ටමට නකම්ම එන්න ඕනේ. ඔන්න භෝජනේ පමණ දැන ගැනීම කරන්න ඕනේ. තුන්වෙනි කාරණාව, ඒක එයාගේ ප්‍රත්‍යසන්නිසිත සීලය. පළවෙනි එක ප්‍රාථමික සංවර සීලය, දෙවෙනි එක ඉන්ද්‍රිය සංවර සීලය, තුන්වෙනි එක භෝජනේ පමණ දැන ගැනීම ප්‍රත්‍යසන්නිසිත සීලය. ඊට පස්සේ ජාගිරියාන යෝගේ නැත්තම් නීති දුරු කිරීමෙන් යුක්ත වෙන්න වෙනවා. සසර ගෙවා ගන්න ඕනේ කෙනා පුළුවන් තරම් උදේ කාලේ, දවල් කාලේ, තවස් කාලේ ඉඳගනිමින් සක්මනෙමින් ආවරණීය ධර්මයන් දුරු කරන්න උත්සාහවත් වෙන්නට ඕනේ. තමන්ගේ මනසේ ඇතිවෙන නීවරණ ධර්මයන් හඳුනා ගනිමින් ඒවා දුරු වෙන විදිහට මෙනෙහි කරන්න උත්සාහවත් වෙන්නට ඕනේ. ඒ වගේම රාත්‍රියේ ප්‍රථම යාමයේ, මධ්‍යම යාමයේ, පස්චිම යාමයේ කියලා තුන් කාලයකට බෙදනවා. අපි කියමු හවස 6 ඉඳන් උදේ 6 දක්වා පැය 12ක් නම් හවස 6 ඉඳලා රෑ 10 දක්වා ප්‍රථම යාමයේ, රෑ 10 ඉඳන් රෑ 2 වෙනකම් මධ්‍යම යාමයේ, රෑ 2 ඉඳන් ආපහු අලුයම 6 දක්වා පස්චිම යාමයේ කියලා තුනකට තියෙනවා. ප්‍රථම යාමෙත් ඒ කියන්නේ රෑ 10 වෙනකුනොත් ඉඳගනිමින් සක්මනේ උත්සාහවත් වෙන්න ඕනේ. ඊට පස්සේ මධ්‍යම යාමේ නිදා ගන්න පුළුවන්, රෑ 10න් පස්සේ නිදා ගන්න ඕනේ. බුද්ධ දේශනාවේ හැටියට රෑ 2ට නැගිටින්න තියන්නේ ආපහු භාවනා කරන්න. රෑ 2 පැත්තකින් දෙපේ අඩුම ගන්න 3-4ටවත් නැගිටින්න පුළුවන් නම් නැගිටලා ඔන්න කලින්ම නිදාගෙන දවල් වෙනකම් නිදා ගන්නවා කියන කාරණාවට යන්නේ නැතුව රෑත් ආපහු පස්චිම යාමෙත් පුළුවන් තරම් අවදියෙන් ඉඳලා භාවනා කරන එකට කියනවා නිදි දුරු කිරීමෙන් යුක්ත වෙනවා කියලා. දවසකට පැය 4යි බුදුරජාණන් වහන්සේ නිදා ගන්න පනවල තියෙන්නේ. එතකොට ඒකට කියනවා ජාගිරියාන යෝගිය නිදි දුරු කිරීමෙන් යුක්ත කියලා, යුක්ත වුණා කියලා. ඊට පස්සේ ඊගාව කාරණාව තමයි සති සම්පජන්ණයෙන් යුක්ත වෙනවා. සති සම්පජන්ණ කියනකොට මෙන්න මෙතනදී විශේෂ කාරණාවක් තියෙනවා. විශේෂයෙන් අපේ අවධානය යොමු වෙන්න ඕනේ තැනක් තියෙනවා. පින්වතුනි, අපිට පුළුවන් කරන හැම වැඩක්ම සිහියෙන් කරන්න. ඒකෙදි ආනාපාන සතිය භාවනාව කරනකොට කරන්න කලින් නාසය ළඟ හෝ තොල් දෙක ළඟ හිත තබා ගන්න කියලා අපි මතක් කරනවනේ. ඒකට කියනවා සති නිමිත්ත කියලා. නාසය ළඟ හෝ තොල් දෙක ළඟ හිත තබාගෙන අස්වස් ප්‍රස්වස් දිහා බලන එකට ආනාපාන සතිය භාවනාව කරනවා කියලා කියන්නේ. අස්වස් ප්‍රස්වස්යට හිත යොමු කරන්නේ නැතුව නාසයේ ළඟ හෝ තොල් දෙක ළඟ හිත තබාගෙන ඒ නාසයේ ළඟ හෝ තොල් දෙක ළඟ හිත තබාගෙන ඉන්න එකට කියනවා සති නිමිත්ත හිත තියාගෙන ඉන්නවා කියලා. සති නිමිත්ත කියලා කියන්නේ. එහෙම නාසයේ ළඟ හෝ තොල් දෙක ළඟ හිත තබාගෙන නැත්තම් සති නිමිත්තේම ඉඳිමි යන්න ආපහු වෙන්න වටපිට බලන්න හැම වැඩක්ම කී කරන්න උත්සාහවත් වෙන්න හුරු වෙන්නට ඕනේ. ඒක අනිවාර්යම දෙයක්. සති නිමිත්ත හිත තබාගෙන හැම වැඩක්ම කරන්න හුරු වෙන්නට ඕනේ. ඒ විතරක් නෙමෙයි, කරන හැම වැඩයකටම සිහිය තියෙන්නට ඕනේ. කරන හැම වැඩයකටම සිහිය තියෙන්න ඕනේ. මේක උපායක්. සිහිය කියන්නේ මොන හරි දෙයක් ගන්නකොට ගන්නවා කියලා හිතන එක නෙවෙයි. අපි කියමු දැන් මොන හරි දෙයක් මෙතන තියෙන මේ දැහැත්වට්ටිය ගන්නවා කියනකොට තමන් මෙහෙම අත දාපු බවත් හොඳටම දැනුම් සහිතවමයි අත දැම්මේ. ඊට පස්සේ ඒ වස්තුව ගන්නකොට ගත්ත බවත් දැනුම් සහිතවමයි ගන්නෙ. ආපහු එක දැනුම් සහිතවමයි තබන්නේ. මේකෙන් උපායක් කරනවා. අද අපි වැඩ කරනකොට වර්තමානයේ නොයෙක් වැඩ කරනවා මනෝමයෙන් අතීත අනාගත දෙකේ කෙලෙස් සිහි කර කර ඉන්නේ නීවරණ තුල ඉන්නේ මේ කරන කරන වැඩේට සිහියෙන් ඉන්න කියලා කියන්නේ කයින් වැඩක් කරනකොට වචනින් යම කියනකොට කියන දේ හොඳට දනිමින්මයි කියන්නේ හිතනකොට හිතන දේ හොඳට දනිමින්මයි හිතන්නේ කරනකොට යමක් දැනුම් සහිතවමයි කරන්නේ මේ හිතන කියන කරන දේ දැනුම් සහිතවම කරන්න කියන එකෙන් උපායක් කරලා තියෙනවා මනෝමයෙන් මනෝ විඥාණයට අතීත අනාගත දෙකට යන්න නොදී වර්තමානයේක හිත තබා ගන්න ප්‍රයෝගයක් කරලා තියෙනවා දැන් අපි පොලිටික ගානවා කියනකොට වෙනදට අපි කයින් පොලිටික ගෑවට හිතින් ඉන්නේ සමහර විටක අවුරුදු 100 ගණනක් අතීතයක නැත්තම් හැතම 100,000 ගණනක් දුර රටක වෙන මොනවා හරි සංසිද්ධියක මනසින් ඉන්නේ ඒ ඉඳලා ආපහු එන්නේ රවුම ගහල එක්ක රාගයක් ඇති කරගෙන එක්ක ද්වේෂයක් ඇති කරගෙන මනසින් රවුමක් යනවා රාග දේශ මොනවා හරි ඇති කරගන්න වෙනවා නමුත් දැන් පුල් ගානවා කියන සිද්ධිය හොඳට දැනුම් සහිත සත්‍ය නිමිතිත තියාගෙන ඒ සිද්ධියට දැනුම් සහිතවම කරනවා කයින් කරන සිද්ධියත් එක්ක මනස තබා ගන්නවා මනස සමානයි කයට කය සමානයි මනසට මේ විදිහට ඊට පස්සේ නැගිටිනකොට පොලිටික ගාලා ඉඳගෙන ඉන්න ඉරියව්වෙන් දැනුම් සහිත නැගිටිනවා කියලා දැනුම් සහිතවමයි නැගිටින්නේ දැනුම් සහිතවමයි ගිහිල්ලා ඊගාව භාජනය ගත්තේ කියලා හැම වෙලාවෙම පින්වත්නි ඔයගොල්ලන්ට පුළුවන් නම් මෙන්න මේ කියන වැඩේ මාස ගණනක් එපා දවස් ගණනක් එපා පුළුවන් නම් එකම එක පැයක් කරලා බලන්න ඕගොල්ලන්ට කොච්චර භවනාව කියන එක වේගවත්ද ජීවිතේ එක තැනක පල් වෙන්නේ නැතුව ආශ්‍රවයෙන් කෙලෙසුන්ගේ මනස මිදෙනවද හිතට සැහැල්ලුවක් ලැබෙනවද මොනතරම් ප්‍රතිඵලද කියන එක ඕගොල්ලන්ට තේරෙයි මේ කියන විදියට හරියට ඕගොල්ලෝ කරනෝ නම් එක පැයක් හැබැයි මම කියන්නේ කෘතිමව භවනා කරන්න ගිහිල්ලා ඇවිදිනවා කියන තැනක නෙමෙයි ගෙදර දොරේ වැඩපල කරද්දි සබහා අපේ එදිනදා ජීවිතෙන් පලා යන්න එපා නිවන් මඟ කියන එක ජීවිතෙන් බැහැර එකක් නෙවෙයි පින්වතුන් හැමදාම භවනා මධ්‍යස්ථානවලම ජීවත් වෙන්නේ නැහැ නේ ගෙදර ඇවිල්ලා එක්කෝ රෙදි ටික හොදනවා ගේ අතු ගන්නවා එක්කෝ උයනවා මේ වගේ වැඩ කටයුතු ටිකක් එක්කනේ ජීවිතය ජීවත් කරන්නේ නේද එහෙනම් හුරු වෙන්නේ එතනින් පටන් ගන්න එතනින් ඊගවට තව කාරණාවක් තියෙනවා ඕකට අදාළවම යම ගන්නකොට මේ කයට ලඝු සංඥාව සුඛ සංඥාව බහලා කරන්නට ඕනේ ඒ කියන්නේ කය නිබර කළා අත නිබර කළා මේ වස්තුව ගන්නට ඕනේ ඒක වැටෙන්න කරනවා කියන එක නෙවෙයි ඈ ඒකෙන් මම මතක් කළේ අපි හරි වේගවත් මොන හරි දෙයක් තියෙනකොට නිකන් උදුරලා ගන්නවා වගේ ක්ෂණිකව ගන්නෙ වටපිට බලනකොට අපි බලන බැලීමටම හිතේ තියෙන සමාධිය යන විදිහට එකපාරටම හැරිලා වේගෙන් අපි බලන්නේ නමුත් වටපිට බලනකොට කයත් එක්කම හැරිලා හිමින් බලන්න ඕනේ යම ගන්නකොට අත නිබර කළා සැහැල්ලු කළා හිමින් ඒ දේ තියන්න ඕනේ අත නිබර කළා සැහැල්ලු කළා හිමින් ඒ දේ ගන්න ඕනේ පින්වතුනි අපි කය හසුරවන විදිහටම හිත සම්පත් වෙන්නට ඕනේ මම උපමාවක් කළොත් අඩියේ මණ්ඩි මිදිලා වතුරක් තියනවා මඩ මණ්ඩි අඩියට බේරිලා ඕගොල්ලෝ පින්වතුන් භාජනයක් එක පාටම දාලා ගත්තොත් මොකද වෙන්නේ අර ඔක්කොම කැකෑරලා ඇවිස්සෙනව නේද එහෙම යට මඩ තියෙන මණ්ඩි තියෙන තැනක වතුර ටිකක් ගන්න කොහොමද කලබලෙන් ගන්නවද ඒක කැකෑරෙන්නේ නැති වෙන්න ඇවිස්සෙන්නේ නැති වෙන්න නිබර කළ බොහොම හිමින් ගන්නව නේද අන්න ඔය උපමාව තියාගන්න කරන වැඩ හැම එකකම හිමින් කරන්න මනසේ තියෙන කෙලස් ටික ඇවිස්සෙන්නේ නැති වෙන්න මණ්ඩි ටික යටට බහින විදිහට වර්තමානයේක ඉන්න කරන හැම දෙයක්ම කය හිතලම සංවරවයක් ඇති කරගෙන කරන්න. වචන කතා කරනකොටත් කටේ හයිය තියෙන තරමින් කෑ ගහලා කියන්නේ නැතුව සාමාන්‍ය සංවරයකින් කියන්න. මේවා උපායන්. මේ හිත සමාධි වෙන්න. මේ සත්‍ති සම්පජන්‍ය කියනකොට ওই කාරණා ඔක්කොම ආйти. ඔන්න ওই විදිහට කරන හැම වැඩක් ආරම්භයම සතේ නිමිත්ත හිත තබා ගන්නවා. කරන කරන හැම වැඩයකම මනස තබාගෙන වර්තමානයේ කරන දේ කියන දේ හිතන දේත් එක්කම මනස තබාගෙන අතීත අනාගත දෙකට මනෝමෙන් යන්නට නොදී කය හසුරන ජීවත් වෙනවා. ජීවත් වෙනවා. මෙන්න මේකට කියනවා සති සම්පජන්‍ය කියලා. ඊට පස්සේ මෙන්න මෙතෙන්ට එනකොට එයාගේ නිදි දුරු කිරීමක් සති සම්ප්‍රජඤ්ඤයක් තියෙනවනම් මේක ආජීව පාරිශුද්ධ සීලයට අයිති. මෙතෙන්ට එනකම්ම සීලය කියන වැට සීලය කියන ටික අයිති. සිල්වෙතෙකුගේ ලක්ෂණ ටික ප්‍රාතිමොක්ඛ සංවර සීලේ, ඉන්ද්‍රිය සංවරේ, භෝජනේ පමන දන ගැනීම, නිදි දුරු කිරීම, සති සම්ප්‍රජඤ්ඤයෙන් යුක්ත වීම සීලය. මේ ශාසනයේ සමාධියට කමටහනක් නැහැ. මේ සීලේම ප්‍රමාණවත් හිත සමාධි වෙන්න. ඒ නිසා සමාධි සංවර්ධනික සීලය කියලා කියන්නේ. සීලයටම හිත සමාධි වෙන්නේ. මොකද මේ සත්‍ය සම්පජන්ණය තුලින්, ඉන්ද්‍රිය සංවරය තුලින් සම්පූර්ණ මානසික කෙලෙස් ආවරණය කරලා තියෙන්නේ. පින්වතුන් නිවන් දකින්න ඕනේ නම් භාවනා ගැන කරන මේ භාවනා කරන හැටි ජීවිතෙන් පලා යෑමක් නෙමේ භාවනාව කියලා කියන්නේ. සීලේ යුක්ත වෙනවා ওই විදිහට. ඔන්න ඔය බව මට්ටමට ආපු කෙනා සුදුසුයි අන්නර ඉඳගෙන කරන භාවනාවට. දැන් අපි පැයක් හෝ දෙකක් හෝ තුනක් හෝ කරනවනේ භාවනා කරනවනේ. ඒකයි මෙන්න මෙතෙන්ට ආපු මේ මට්ටමට හුරු වෙච්ච කෙනාට තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ දැන් ඔබට ගුණ නම් දැන් ඔබ යන්න කැලේකට. අරඤ්‍යගතවා, රුක්කමූලගතවා, ශුන්‍යාගාරගතවා, කැලේකට, අරණ්‍යයකට, හිස්ගෙයකට, පිදුරු ගුහාවකට, ගල් ගුහාවකට යන්න කියනවා. එහෙම නැතිනම් විවේක ස්ථානයකට යන්න. ගිහිල්ලා පරයන්ක බැඳ ගන්න. කොන්ද ඍජුව තබා ගන්න. තබාගෙන ආවර්ණීය ධර්මයන්ගෙන් හිත පිරිසුදු කරනවා. දැන් මෙතනදී පින්වතුන්ගේ මනස ගැන විතරක් වග බලා ගත්තාම ඇති. ඒ ඉඳගෙන භවනා කරනවා කියන තැනකදී ඉඳගෙන භවනා කරන්න එක තැනකට ගියාම මනසේ ඇතිවෙන විතර්කයන් ගැන විතරක් වග බලා ගත්තාම ඇති. එතනදී කරන්න ඕනේ එක දෙයයි. මනසේ උපදින උපදින විතර්කයන්ගේ අනිත්‍ය බලන්න, සත්ව පුද්ගල භාවයට හම්බ වෙන මේ රූපයන්ගේ නාම රූප ආදී භාවය මෙනෙහි කරන්න. ඔන්න ඔය කාරණා දෙක හොඳටම ප්‍රමාණවත්. පැත්තකට ගිහිල්ලා ඇස් දෙක වහගෙන ඉඳගෙන ඉන්නකොට පින්වතුන්ට හිතෙන් එක එක සිතුවිලි විතර්ක එනකොට ඒ උපදින හැම විතර්කයක්ම මුලින් එකපාරට මල්ල ගන්න බැරි වෙයි. මේ මනෝ සම්පස්ය නිසා හටගත් විතර්කයක් මනෝ සම්පස්ය නැති වෙනකොටම නැති වෙනවා කියලා බලන්න. ඒකෙන් අදහස් කළේ තමන් සිතින්ම උපද්දපු සිතුවිල්ලක්ම සිතින්ම දැනගත්තා කියන කාරණාව තමන්ට වැටෙන්නට ඕනේ. බාහිර තියෙන කෙනෙක් හෝ දෙයක් සිහි කෙරුවා හෝ බාහිර තියෙන කෙනෙක් හෝ දෙයක් දැනගත්තා හෝ කියන තැනින් රැවටෙන්නට එපා. දැන් මෙතන ඉඳලා පින්වතුන් ගෙදර සිහි කළොත් පින්වතුන්ට තේරෙන්න ඕනේ ගෙදර සිහි කරනවා කියලා අපේ සිතෙන් අතීත මතකයන්ම සිහි කළා සිහි කරගත්ත ඒ ධර්ම සංඥාවක්ම අපි දැනගත්තා මිසක බාහිර වස්තුවක් සිහි කෙරුවා නෙමෙයි කියන දැනුම තියෙන්නට ඕනේ. බාහිර වස්තුන් අපිට සිහි කරන්න බෑ. බාහිර වස්තුන් සිහි කරන්න පුළුවන් නම් දැන් සිහි කළ බලන්න ගෙදර කොහොමද කියන. සමහර විටක අපි මේ ඉන්නවා, ගෙදරට ආගන්තුක කවුරු හරි ඇවිල්ලා ඉන්නවා වෙන්න පුළුවන්, ගෙදරට හොරු පැනලා වෙන්න පුළුවන්. බනහන්නෙත් නැතු යයි දන්න හැබැයි ඔක කිව්වහම නේද. එතකොට නමුත් ඇත්තටම අපිට අපි සිහි කරන අතීත අත්දැකීම අපි මෙහෙම කිව්වොත් දැන් මේ විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේලා ඉන්නවා. ඒ ස්වාමීන් වහන්සේලාගේ කාමර ඇතුලේ මොනවද තියෙන්නේ කියලා ඇහුවොත් බඩු මුට්ටු මොන මොන විදිහට තියෙන්නේ කියලා ඇහුවොත් ඔයගලන්ට කියන්න පුළුවන් වෙයිද? බෑ. බැරි වෙලා පින්වතුන් ගිහිල්ලා ඒ ස්වාමීන් වහන්සේලා කාමර වලට ගිහිල්ලා ඇහින් බලලා ඒ බඩු මුට්ටු තියෙන ආකාරයෙන් දැකලා මෙතෙන්ට ඇවිල්ලා ඉඳගත්තොත් ඒ ස්වාමීන් වහන්සේලාගේ ඉන්න කාමර සිහි කරනවා කියලා සිහි කරන්න හැදුවොත් බැයිද? පුළුවන්. එතකොට දැන් සිහි කරන්න බෑ, ඇහින් බැලලා වහන් විතරක් පුළුවන්. ඉතින් තියෙන වස්තුව සිහි කරනවා නම් ඇහින් බලන් ඉස්සෙල්ලා හෝ පසුව හෝ ඒ වස්තුව ඒ වස්තුම සිහි කරනවා ඇහින් බලන් ඉස්සෙල්ලා තියෙන එක සිහි කරන්න පුළුවන් එපෑ. ඒකෙන් පේනවා අපේ ආයතනයන්ගෙන් පංචායතනයන් ගත්ත දේම මන ආයතනෙන් සිහි කළා මිසක දැන් තියෙන දෙයක් හෝ බාහිර දෙයක් සිහි කරනව නෙවෙයි කියන කාරණාවත් ඒකෙන් පෙන්වනවා නේද? එහෙම නේද? එතකොට ඒ වගේ අපිට මෙහෙම ඉන්නකොට අම්මා කියලා සිහි වුණොත් මේ මනෝමයෙන් හටගත්ත විතර්කයක් මනෝ සම්පස්සේ නැති වෙනකොටම නැති වෙනව නේද කියලා බලන්න පුළුවන්කම තියෙන්නට ඕනේ. බැහැර ඉන්න කෙනෙක් සිහි වුණා කියන තැනකින් රැවටීමට ඉඩ තියන්න එපා. ඔකට කියනවා බහිද්ද ආරම්මනේ අවික්කිත්තේ හෝති. එතකොට බැහැර අරමුණේ නොවිසුරුණු සිත් ඇත්තෙක් වෙන්නට ඕනේ. බාහිර ආරම්මනේ නොපිහිටි විඥාණයෙන් ඉන්නට ඕනේ. එක තැනක ඉඳගෙන බාහිර දේවල් ඕගලන්ට සිහි කරන්න පුළුවන් තාක් තමන්ගේ විඥානේ බාහිරේ පිහිටියේ වෙනවා. ඒ තාක් ජරා මරණ දුක් සසර ඉවර නැහැ. දැන් පින්වතුන්ට ගෙදර සිහි කළා සිහි කරපු ගෙදරට යම්සේ යන්න පුළුවන්ද? ওই විදියට පුළුවන්කම තියෙන තාක් මරණාසන්න මොහොතේ යම් යම් දේවල් සිහි කරලා යන්න පුළුවන් වෙනවා. ඒ තාක් ඉපදීම නතර වෙන්නේ. දැන් ඕගලන්ට සිහි කළා තියෙන දේ බලන්න යන්න බැයි නම් ඒ කියන්නේ මරණාසන්න මොහොතේදී තමන්ට රැකවරණයක් තියෙනවා. එදාටත් එයාට ඒ නුවණ එනවා. ජීවත් විද්දිම සම්පාදනය කරගන්න ඕනේ අපි. ඒ කියන්නේ දැන් ගෙදර සිහි කරනකොටම තමන්ට තේරෙනවා දැනෙනවා අපි ගෙදර කියලා අපේ මනසම සිතම සිතින් උපද්දපු සිතුවිලිම සිහි කරගන්න ඕනේ ද කියන නුවණ තියෙනවා. නෑ වුණාට බහැර ගෙදර තියෙනවනේ කියලා හිතෙනකොට නෑ එහෙ වුණාට බහැර ගෙදර තියෙනවනේ කියලා හිතෙන්නෙත් මනසටනේ. දැන් එහෙම හිතන එකනේ දැනගත්තේ කියලා දැනගන්න. මෙහෙම හිතන්න බහැරට තියෙන හේතුව නැති වෙනවා. බාහිරත් එක්ක මනස තියෙන ගනුදෙනු නැති වෙනවා. හැබැයි එයාට නුවණයි. 13 නානත්‍ය නිසා සංඥා නානත්‍ය උපදින බවට නුවණයි. උදේ පින්වතුන් කණ්ණාඩිය ළඟට ගිහිල්ලා මූණ බලන්න ඇති නේද? බැලුවහම ඡායාවක් තේන්න ඇතිනේ. දැන් ඕගලන්ට පින්වතුන්ට පුළුවන්ද උදේ බලපු ඒ ඡායාව සිහි කළා ඒ ඡායාව බලන්න යන්න පුළුවන්ද? කණ්ණාඩි සිහි කරන්න පුළුවන්ද? බෑ. ඇයි එහෙම එකක් නැහැ කියලා හිස් බවම් පේනවා. හැබැයි ඡායාව නැති වුණාට පින්වතුන්ට නුවණක් තියෙනවා. ආයෙත් කණ්ණාඩිය ගාවට ගියොත් කලින් එක නැති වුණාට තියෙන එකක් හම්බ නොවුණට උපදවාගෙන බලන්න පුළුවන් කියන නුවණක් නම් තියෙනවනේ. එහෙම තියාගෙන යන්න පුළුවන්. තියෙන දේ බලන්න යන එකයි උපදවාගෙන බලන එකයි අතර වෙනසක් තියෙනවා. උපදවාගෙන බලනකොට සිහි නුවණ තියෙනවා. තියෙන දේ බලන්න යනකොට අසිහිය අනුවණකම යෙදෙනවා. වෙනස ඒකයි. දැන් ගෙදර තියෙනවමයි කියලා බලන්න කෙනෙක් යනවා. අසිහිය අනුවණකම යෙදෙනවා. කෙනෙක් ගෙදර තියෙනවා කියන කාරණාව සිහි වෙන්නේ නැහැ. නමුත් 13 අනත් නිසා සංඥානානත් උපදින්න පුළුවන් කියන තැනකින් තියෙනවා. ඔන්න ඔය විදිහට මනස උපදින උපදින විතර්කයන්ගේ අනිත්‍ය බලන්ඩ බාහිරට ඉඩ නොතබා. ඊට අමතරව සත්ව පුද්ගල භාවයට හම්බෙන හැම අරමුණකම නාම රූප ආදී වශයෙන් බලන්ඩ. රූපය කනගුණ ආහාරයෙන් හැදිලා කෙස්ලොම් නියද තම්මස්නහර අර මුලි මතක් කළා වගේ කුණුපු කොටස් වලින් හැදුණු කනගුණ කුණුපු කොටස් වලින් යුක්ත කනගුණ ආහාරයෙන් හැදුණු රූපයක් හැටියට බලන්න. කය ඇසුරු කරගෙන පවතින චිත්තචෛතසික ටික පවතිනෝ ඒ කය ඇසුරු කරගෙන පවතින චිත්තචෛතසික ටික නිසයි මේ කය යෑමෙන් වෙන්නේ කියලා බලන්න. මම දරුවා කියලා කියන්නේ කනගුණ ආහාරයෙන් හැදුණු මේ කොටස් ටිකෙන් කොයි කොටසටද? එහෙම නැතිනම් ඒ කය ඇසුරු කරගෙන පවතින චිත්තචෛසික ටිකටද කියලා අහන්න. ඒ විදිහට එහෙම හිතනවා ආපහු උපදින උපදින අරමුණවල විතර්ක යංගේ අනිත්‍ය බලනවා. එහෙම ටික කාලයක් කරන කෙනෙකුට විතර්ක උපදින්නේ නැති මට්ටමට හිත වැඩෙනවා. ඒ වගේ වෙලාවකදී තමන් ඉන්නවා කියන හැඟීම තියෙනවා. මේ තමන් කියන පැත්තට හිතින්ම හැරිලා තමන්ගේ ශරීරේ තමන් කියන්නේ කන බොන ආහාරයෙන් හැදුණු මේ ශරීරේ මොන කොටසටද? මේ කය ඇසුරු කරගෙන පවතින චිත්තචෛසික ටිකටද කියලා ප්‍රශ්න කරමින් ආධ්‍යාත්මික නාම රූප දෙක බලන්න. එහෙම බලනකොට ආයෙත් බාහිර විතර්ක මතු වෙනවා. ඒවැ අනිත්‍ය බලන්න බලලා ආයෙත් මේ ශරීරේ නාම රූප වශයෙන් බලන්න. මේ විදිහට කාලයක් ටිකක් කරගෙන යන්න. කරගෙන යනකොට අත්ථී කායෝතිවා පනස සති පච්චුපට්ඨිතා හෝති. සත්‍යෙක් පුද්ගලෙක් නෝ කයපමණක් ඇත්තේ යන සිහිය හොඳින් ඕගලන්ට එළඹ සිටිනවා. ඒ කියන්නේ මෙහෙම ඉන්නකොට තව පුද්ගලයෙක් තමන් දිහා බලාගෙන ඉන්නවා කියන එක තේරෙන්නේ නැහැ. තමන්ට හොඳට තේරෙනවා කන බොන ආහාරයෙන් ඇතුළු හම්මස්ලේන ආහාරයෙන් යුක්තයි මේ ශරීරයට පේන්නේ. ඔය කය ඇසුරු කරගෙන පවතින හිතෙනුයි දැන් මේ රූපාලම්බනේ අරගෙන තියෙන මේ හිතරත් කියන චක්කු විඥානය කියලා කියන නුවණක් එනවා. බාහිර තමන් දිහා බලාගෙන ඉන්න කෙනෙක්ව දකින්න බෑ. මොකද යාට හොඳට තේරෙන මේ කයට පේන්නේ මලමිණියකට කයට පේනවනම් මලමිණියට පේන්න ඕනේ. පේන්නේ කය ඇසුරු කරගෙන පවතින හිතට පේනවා. ඒ හිත තව ටිකක් නිරුද්ධ වෙනවා. මන් දිහා බලාගෙන ඉන්නේ මොකද කියලා රණ්ඩු කරන්න යන්නේ එයා. අතින් ඇල්ලුව කන බොන ආහාරයෙන් හැදුණු කුණුඹ කොටස් වලින් යුක්ත රූපෙන ගහුණා කියන හැඟීමක් එයි. කෙනෙක් ඇල්ලුවා කියන හැඟීමක් එන්නේ. මේ ශරීරය දිහා බැලුවාම කන බොන ආහාරයෙන් හැදුණු රූපෙනම් පෙනෙයි. මේ මගේ අත කියන හැඟීමක් නැහැ. මේවා මැකෙන මට්ටමකට එනවා. සත්ව පුද්ගල හැඟීම සම්පූර්ණම දුර වෙනවා. මේ අත පැත්තකින් තියලා මන්නයක් අරගෙන කෙටුවොත් අත කැපුණාම ඒ ස්පර්ශ නිසා එන දුක් වේදනාව දැනේ. නමුත් මගේ අත කැපුවා නේද කියන හැඟීමවත් එන්නේ නැති වෙයි. එහෙම එන්නේ නැහැ. එච්චරට මේ කය දකින මට්ටමට යනවා. කායගත සතිය, කායානුපස්සනාව, රූපයේ පිරිසින් දකින්නවා කියන කොටසේ මුල් ටික ඔය තැන දක්වාම යන්න ඕනේ. තව මොකක්ද හාමුදුරනේ කරන්න ඕනේ කියන එක අහන්න ඕනේ. තමන්ටම තේරෙනවා තමන්ට පුද්ගල භාවයේ මේ රූපයේ පුද්ගලයක් සත්‍යයක් කියලා පෙනෙන ගතිය මැකිලාද නැද්ද කියන එක තමන්ටම තේරෙනවා. නැත්තම් තවදුරටත් බලන්න ආනාපාන සතිය වගේ කමටහනකින් හිත වඩන්න එහෙම නැත්නම් මේ සති සම්පජන්නේ නිතර වැඩ කරමින් නාම රූප වශයෙන් බලන්න. මේ විදිහට කරනකොට නීවරණ ධර්ම දුර වෙන දවසක් එනවා. නීවරණ ධර්ම දුර වුණාම මේ ඇහැට පෙනෙන මේ සංඥාව පවා වෙනස් වෙනවා. අද මේ පෙනෙන දෙයට වඩා පෙනෙන දර්ශනයද වෙනස් වෙනවා. පෙනෙන දෙයට ඔබ්බෙන් අද නොපෙනෙන දේ එදාට පෙනෙනවා. නීවරණ චිත්තේම දුර වෙනවා. එදාට පින්වතුන්ට චුට්ටක්වත් ප්‍රශ්නයක් නෙමෙයි, පෙනෙන දේ අල්ලන්න බෑ කියන එක දකිනවා. ඒ අර විදියට කටයුතු කරනකොට සත්ව පුද්ගල භාවයේ මැකිලා පෙනෙනකොට නීවරණ ධර්මයන් දුර වුණාම නීවරණ ධර්මයන් දුර වෙච්ච නිසා ප්‍රමෝදය උපදිනවා. ප්‍රමෝදය නිසාම ප්‍රීතිය උපදිනවා. ප්‍රීතිය නිසා හිත කය දෙකේ සංසිඳීම සැහැල්ලු බව ඇති වෙනවා. පස්සද්ධිය ඇති වෙනවා. පස්සද්ධිය නිසා සැප ඇති වෙනවා. සැප සහගත සිතක ඇති කල්ලි හිත සමාධිය ඇති වෙනවා. අන්නේ සමාධියට පින්වතුනි සම්මා දිට්ඨි කියලා අපි පෙන්නපු ඇත්ත ඇති හැටි පේනවා. මේ නාම රූප අනිත්‍ය දුක්ඛ අනාත්ම කියපු නාම රූප කිව් මට්ටම නෙමෙයි, ඒනුත් ඔබට ගිය යථා භූත ඥාන දර්ශනය. ඇස් ඉදිරිපිටට හම්බ වෙන රූපේ දිට්ඨේ දිට්ඨමත්තං, දැකීම දැකීමක් පමණයි. දකින දේ ආරම්භය හිතන්නවත් කියන්නවත් කරන්නවත් බෑ. අපි හිතන කියන කරන දේවල් එකට පෙනෙන දෙයට අයිති නෑ. පෙනෙන දේ කියන්නේ ඒකාන්තයක්, හිතන කියන කරන එක වෙනමාන්තයක් කියලා තිනේ. තමන් හිතන කියන කරන දේ පෙනෙන දෙයට අයිති නෑ කියලා තිනේ. පෙනෙන දේ පෙනීමක් විතරයි. පෙනෙන දේ කවදාවත් අල්ලන්න බෑ. පෙනෙන දේ ඔසවලා ගන්න බෑ. පෙනෙන දේ තුල ද්‍රව්‍ය කාරණා නෑ. වර්ණ සටහන් මාත්‍රයක් විතරයි කියන ටික දකින්න හම්බ වෙයි. ඔන්න ඔය මට්ටමට ආවහම පින්වතුනි, කාම ආශ්‍රවයෙන්, කාම භවයෙන්, කාම සංයෝජනයෙන් උගලගේ මනස මිදෙනවා. රූපයේ පිරිසිඳ දැකලා කාමයෙන් මනස මිදෙනවා. ඒ චිත්ත සමාධිය කාමයෙන් අකුසලයෙන් වෙන්ව විවේකයෙන් හටගත්ත ප්‍රීතියෙන් සැපෙන් යුක්ත එකඟතාවයක් තියෙයි. ඒ එකඟතාවයෙන් මේ ඇත්ත පේනවා. ඒ ඇත්ත දකිනකොට මේ ආශ්‍රයන්ගේ මනස මිදෙනවා. දැන් මිදෙන්නේ හැම ආශ්‍රයන්ගෙනම. කාම ආශ්‍රව, කාම රාගේ, කාම මට්ටමේ සංයෝජනයන්ගෙන් රූපය පිරිසින් දැකලා ඒ සමාධියම පුන පුනා එතෙන්ට යනකොට නම් තේරෙනවා තමන්ට මේ කළ කරපු දෙයමයි නැවත කරන්න තියෙන්නේ කියලා. ඒ කමඨහනම ඒ සිහියම පුන පුනා වඩනකොට හිත බිහිවින් සමාධි අජුපේකයි තමා කෙරෙහි තමාටම නැඹුරු වෙනවා. එදාට පින්වතුන්ට දර්ශනය තවත් වෙනස් වෙනවා. අද අපි රූපයි කියලා දකින මේ මට්ටම ස්පර්ශය නිසා පහළ වෙච්ච සංඥාවක් කියන තැනකින් හඳුනා ගන්න පුළුවන් වෙනවා. පින්වතුනි, ඇහැ චක්කු විඥාණයට කෙලින්ම රූප පේන්නේ. හිතට රූප ගැටෙන්නේ, හිතේ රූප යෙදෙන්නේ. ඇහැ තමයි රූපේ ගැටෙන්නේ, රූපේ තමයි ඇහැ ගැටෙන්නේ. ඒ ස්පර්ශය නිසා උපන්න වේදනා සංඥාවන් තමයි හිතට හසු වෙන්නේ. නමුත් රූපය දැක්කා යන ගණයට ගිහිල්ලා තියෙන්නේ. මම කිව්වේ ඒකයි මේක ගැඹුරුයි කියලා. හිත සමාධි වුණාම එයාට රූපය හම්බ වෙන්නේ නැහැ. ස්පර්ශයෙන් උපන්න රූප සංඥාවකුයි කියන තැනට එනකන් එනවා. පින්වතුනි, අද දවසේදී චිත්ත චෛතසික නාම ධර්ම ටික වැය වෙලා රූපයක් පෙනෙනවා. අපිට නාම ධර්ම හම්බ වෙන්නේ නැහනේ. නාම ධර්ම ටික පේන්න සිත සිතුවිලි වැය වෙලා තියෙනවා. නාම ධර්ම පේනවද අපිට? නැහැ. නාම ධර්ම වැය වෙලා රූපේ පේනවද? නාම ධර්ම පේන්නේ නැහැ. එදාට රූපය වැය වෙලා නාම ධර්ම හම්බ වෙනවා, රූපේ පේන්නේ නැහැ යාට. රූපෙන් මිදෙනවා. රූපේ පිරිසිඳ කළ කාමෙන් මිදුණා. නාම ධර්මයන්ට හිත තබලා රූපයෙන් මිදෙන්න පුළුවන්. ඒ නාම ධර්මයෝද සංකතයි පටිච්ච සමුප්පන්නයි ඕලාරිකයි කියන නුවණ ලැබුවාම ඒ හේතු නැති වෙනකොට ඒ ස්පර්ශ නිරෝධයෙන් මේ වේදනා සංඥා නිරෝධයි කියන ටික දකිනකොට පින්වතුනි නාමයේ දත හැරෙනවා. එතකොට මේ විදිහට අනුපූර්ව ක්‍රියාවක් අනුපූර්ව ප්‍රතිපදාවක් අනුපූර්ව ශික්ෂාවක් තියන්නේ. රූපයේ පිරිසින් දකලා කාමයේ අතරින්න, නාමයේ පිරිසින් දකලා රූපයේ අතරින්න, නිවනට හිත තබලා ප්‍රත්‍ය නිරෝධයෙන් මේ ධර්මයේ නිරුද්ධයි කියන දර්ශනයට හිත තබලා මේ නාම රූප දෙකෙන් අතහරින්න. එතකොට මෙතනදී එතන නිරෝධ සංඥාවක් තියෙන්නේ, නිරෝධ ධාතුව නෙවෙයි. හොඳට මතක තබා ගන්නට ඕනේ, නිවන සහ ඒ කියන්නේ සංඥා නිරෝධය සහ නිරෝධ සංඥාව කියන්නේ ධර්මතාව දෙකක්. මේ වෙලාවේදී එක පැහැදිලි කරන්න කාලෙ මදි වෙයි. සංඥා වේදනාව මුකුත්ම නැති තැනට තමයි සංඥා නිරෝධය කියන්නේ. නිරෝධ සංඥාව කියන්නේ සංඥාවක් තියෙනවා, නිරෝධය අරමුණු කළ සංඥාවකින් ජීවත් වෙනවා. ඒකට නිරෝධ සංඥාව කියනවා. එතකොට මෙතනදී සෝපදිශේෂ නිබ්බාන කියලා කිව්වේ මතක් කළේ මේ මට්ටමට එනකොට සත්ව පුද්ගල ආත්ම භාවය නිසා එන ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන සුපායාසයන්ගේ මනස මිදෙනවා. මේ ස්පර්ශ ආයතන හයම කිසිවක් උපාදාන වශයෙන් නොගෙන ආශ්‍රයයන්ගෙන් කෙලෙසුන්ගේ මනස මිදෙනවා. මිදුනහම සත්ව පුද්ගල භාවයෙන් එන දුක නූපදින ස්වභාවයට පත් වෙනවා. ස්කන්ධ ඉතිරියක් තියෙද්දි සත්ව පුද්ගල භාවයෙන් විඳ දුක නැති කරලා ස්කන්ධ පරිහරණය කරන මට්ටමට කියනවා රහතන් වහන්සේ කියලා, සෝපදිශේෂ නිබ්බාන කියලා. ඒ ස්කන්ධ ටිකක් නැති වෙනකොට, නැති වෙච්ච දවසට කන්ද පරිනිර්වාණය, අනුපදිශේෂ පරිනිර්වාණය කියලා පෙන්නනවා. මෙතනදී නිවන කියලා හිස් බවක් හෝ අරමුණු නැති කමක් හෝ ශුන්‍යකමක් හෝ දකින්න එපා. නිවන කියලා කියන්නේ ආශ්‍රව කෙලෙස් නැතිවීමෙන් සත්ව පුද්ගල භාවයෙන් භාවයේ තමන්ගේ මනසේ නූපදී නම්, අපි කියමු ඇස් ඉදිරිපිට හම්බ වෙන රූපේ වර්ණ සටහනක් වුණොත්, තමන්ට සත්ව පුද්ගලයෝ හම්බ වෙන්නේ නැති වුණොත් කොහෙන්ද සත්ව පුද්ගල භාවයෙන් විඳින දුකක් හම්බ වෙන්නේ? ඒ වගේ මේ ස්පර්ශ ආයතන හය ආරම්භයම ඇත්ත ඇති හැටි දකිනකොට පුද්ගල භාවය නිසා එන දුකෙන් මිදීමයි සෝපදිසස නිබ්බාන කියලා කියන්නේ. එහෙම නැතුව සිතිවිලි නැති තැනක්, අවකාශය වගේ තැනක්, හිස් තැනක් කියලා මේ වගේ සංඥා මවා ගන්න එපා. කොටින්ම කියනවා නම් මේ උත්සාහය අතහරින්න එපා. තමන්ගේ මනසේ දුක රැඳෙන බව තමන්ට පෙනෙන තාක් එක තැනක පල් වෙන්නත් එපා, එක තැනක රැඳෙන්නත් එපා. මේ ආවල් හාමුදුරන්ගේ බණ හොඳයි කියලා අපි කියමු උදාහරණයක් ඇටියට. මම කියන්නේ මම ලියපු පොතක් තියෙනවා නම් ඒකද බලන්න එපා කියන එකක් මම කියන්නේ විශ්වාසය තබන්න එපා, ත්‍රිපිටකය බලන්න කියලායි මම කියන්නේ. මොකද වර්තමානයේ ඒ තරම් පැහැදිලි නැති නිසා, නමුත් ත්‍රිපිටකය බොහොම පැහැදිලි නිසා. ඉතින් පින්වතුන්ගේ මනස සුවපත් වෙලා සත්ව පුද්ගල භාවයෙන් භාවයේ තමන්ගේ මනසේ නූපදිනවා නම්, සත්ව පුද්ගල භාවයෙන් එන දුක තමන්ගේ මනසේ නූපදිනවා නම්, ඒ නූපදින බව, ඒ ජාති නිරෝධය, ඒ නූපදීම, ඒ නොහට ගැනීමටයි නිවන කියන්නේ. අසංකතය කියන්නේ නූපදීම, නොහට ගැනීම. ජාති නිරෝධ, ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන සුපායාස නිරුද්ධಂತಿ. පින්වතුන්ගේ මනසේ සත්ව පුද්ගල භාවය උපදීනේ නැත්තම් සත්ව පුද්ගල භාවය යුක්ත ජරා මරණ විඳිනවද දුක? නැහැ. ස්කන්ධ ටික පිළිසිඳ දැකලා තමන්ගේ මනසේ සත්ව පුද්ගල හැඟීම නූපදින ස්වභාවයට පත් කරගන්න අනුත්පාදය කියලා කියනවා. ඒකට නූපදීම, නොහට ගැම්ම, අසංකතය. ඒක අරමුණු කරන්නත් පුළුවන්. පෙර මේ වගේ සත්ව පුද්ගල භාවයෙන් දුක් විඳ, දැන් මේ දුකෙන් මිදුණා කියලා. ඉතින් මරණයෙන් පස්සේ ගැන කතා කරන්න අපිට විදිහක් නැහැ. මොකද ජීවත් ඉන්න කෙනෙක් හම්බ නොවෙන නිසා මේ පින්වතුන්ට මේ අජරාමර නිවන මේ ජීවිතේම අදම සාක්ෂාත් කරගන්නට මේ දේශනාව හේතු උපනිශ්‍රියම වේවා කියලා ආශිංසනය කරනවා හැම දිනටම. කලින් නම් මං හිතාගෙන හිටියා ප්‍රශ්න ගැටළු